වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න ගරු නීතිඥ සඳිමි ඉරක්කුඩි මැතිතුමා.
ගරු නියෝජ කතානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මම පාර්ලිමේන්තුවේ සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව හමුදා නිලධාරියෙක්ව කටයුතු කරපු ආරක්ෂක ලේකම්වරයා විසින් තර්ජනාත්මකව පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව තමයි මේ ප්‍රශ්නය. මේ රටේ යුද හමුදාව අඩු කළ යුතුයි කියන කාරණය පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාව තුළ ඊයේ සාකච්ඡා කරපු වෙලාවේ මම කියන්නට යෙදුරා, යුද හමුදාවේ සොල්දාදුවන් අඩු කරදර යවන එක නෙමෙයි කරන්න ඕන, ඉහළ නිලධාරීන්ගේ දූෂණ අනවශ්‍ය වියදම් කපා හරින්න ඕන කියලා. මම අමුතුවෙන් කියන්න ඕන නෑ, ඔබතුමාලා මේ පාර්ලිමේන්තුව ඇතුළට පවා මං කියා හිටියා ඇමතිවරු පවා දැන් අනවශ්‍ය විදියට නාස්ති කරන්නේ නෑ. අපි ඒ ගෞරවය බොහෝ ඇමතිවරුන්ට අද දෙනවා. නමුත් මේ යුද හමුදාව ආරක්ෂක ලේකම් ඇතුළු යුද හමුදා නිලධාරීන්ගේ ක්‍රියාකලාපය මම පැහැදිලිවම මගේ කතාව කිව්වා. මේ කතා කියන්නේ ලෙෆ්ටිනන්ට් කර්නල්ලා බ්‍රිගේඩියර්ලා සම්බන්ධව නෙමෙයි, මේ වාඩි වෙලා ඉන්න කණ්ඩායම ගැන. මේක ඉතාම මේ රටේ මේ මොහොතේ අවශ්‍ය දෙයක්. අපි දන්නවා අපේ රටපත් වෙලා තියෙන තත්ත්වේ, මිනිසුන්ට කන්න නෑ, මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නෑ. උදහමුදාවෙම විශ්‍රාම ගිහිපු නිලධාරීන්ට මේ මොහොත වෙනකොටත් අවුරුදු ගණන් ගිහිල්ලා විශ්‍රාම පාරිතෝෂිකය ලැබිලත් නෑ, විශ්‍රාම වැටුප ලැබෙන්නෙත් නෑ. නමුත් හමුදාපතිවරයා යන විදිය දැක්කම, ආරක්ෂක ලේකම් යන විදිය දැක්කම, මේ මොහොතෙත් හමුදාපතිවරයාගේ නිල නිවාසයේ වත්තහ දන්න ජනාධි උපදේශ තව කෙනෙක් ඉන්න රුපියල් ලක්ෂ 800ක් මේ වෙලාවේ මට දන්න තරමට ඊටත් වැඩි වෙන්න ඕන නවීකරණය කරන්න. ඉතින් මේ වගේ දේවල් නවත්තන්න කියලා ඔබ දන්නවා ආරක්ෂක ලේකම්ම කිව්වා එයා ඉන්නවා කියලා සිවිල් ඒවිෂන් ඔතෝරිටි එකේ බෝඩ් එකේ. මට එතනින් කිව්වා මේ පුද්ගලයා යන්න කලින් සිවිල් ඒවිෂන් ඔතෝරිටි එකේ බෝඩ් එකේ සාකච්ඡාවට 15 දෙනෙක්ගෙන් සමන්විත කොන්වෝය එකක් ඇවිල්ලා ඒ පරිශ්‍රය චෙක් කරලා විශාල නැටුමක් නටනවා කියලා. කාගේ සල්ලිද මේවා? ඉතින් මෙන්න මේ දේවල් නවත්තන්න කිව්වම පාර්ලිමේන්තුව පරිශ්‍රය තුළ තර්ජනාත්මකව කතා කිරීමට කටයුතු කරා. ඔබතුමා දන්නවා මේ පුද්ගලයන් පිළිබඳ මේ සිද්ධිය වුණාට පස්සේ ඉඳන් විවිධ දේවල් මට ඇවිල්ලා තියෙනවා. මේවා ඉතින් මෙතන මේ මොහොතේ කියන්නේ නැහැ. අය කරන ගනුදෙනු අපේ ඔබතුමා දන්නවා. උදේ ඔබතුමා එනවා ඉන්ඩිපෙන්ඩන්ස් එකට ඇවිදින්න. පෙරහැර යනකොට පෙරහැර ඉස්සරහින් අලියන්නේ ආරක්ෂක ලේකම් යනකොට උදේට ඇවිදින්න. ඔබතුමා දකිනවා අපි පඩි ගෙවන ගෞරවනීය රණවිරුවන්යයි කියන සොල්දාදුව දෙන්නෙක් බල්ලු අරගෙන යනවා ඉස්සරහින්. ඔබතුමා දැකලා තියෙනවනේ. ඊට පස්සේ ජිප් එකක් යනවා, තව වාහනයක් යනවා. ඉතින් මේ විදියට කාගේ සල්ලිද මේ? මිනිස්සු බණින්නේ 225ට. මේ වෙලේ අපේ වගකීමක් තියෙනවා. අපේ ගමේ පන්සලට ආවා. පන්සලට එනකොට පද්දේගම පන්සලට එන්න කලින් ඇඩ්වාන්ස් පාටියක් ආවා සිය ගානක. හාමුදුරන්ට කන්න දී ගන්නත් බැරි වුණා. මේ නිලධාරියෙක් රටේ හමුදාවට අපි අත උස්සලා තමයි ආරක්ෂක වියදම් වෙන් කරන්නේ. අපි අත උස්සලා ආරක්ෂක වියදම් වෙන් කරාම මේ විදිහට කටයුතු කරනකොට අපේ රට බංකොලොත් වෙන ගහන දෙයක් නෙමෙයි. ඉතින් ඒකෙන්ද මේ අපි අපේ යුද්ධ කරපු රණවිරුවන්ට අපි තාම ඉහලින් ගරු කරනවා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ නිලධාරී කීප දෙනෙක්ට අනේක විද සැප විඳින්න අපි මේ මොහොතේ අවසර දිය යුතුයි කියලා. මේකත් කාර්යය ගැන කතා කරන් පස්සේ සිදු වෙච්ච කාරණය සම්බන්ධව මම ඔබතුමා දන්නවා එර්ස්කින් මේ කියවලා බැලුවොත් ඉතාම පැහැදිලිව පාර්ලිමේන්තුව තුල කරපු කතාවක් හෝ කමිටුවක තුල කරපු කතාවක් සම්බන්ධව කිසිඳු කෙනෙකුට බලපෑමක් කරන්න බෑ. පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ ආ කොටසේ උපලේඛනයේ ඉතාම පැහැදිලිව මේ කාරණය සඳහන් වෙනවා. මම ඔබතුමාට කියවන්න පුළුවන් මේක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පුද්ගලයාට දඬුවම් ලබා දී ඇති කාරණයක් පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවන් තත්ත්වයක් ඇති වෙලා සිරිල් මැතිව් මැතිතුමාගේ සභාපතිවරයෙක් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්ට ඔය ආකාරයෙන් කටයුතු කළා පාර්ලිමේන්තුවට ගෙන්නලා වරදර කරු කළා දඩ ගහලා තියෙනවා මේක තමයි පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතින් මේ සෙක්ෂන් එක මම හිතන්නේ ඔබතුමාට කියවන්න ඕන පාර්ලිමේන්තුවට පැමිණෙන හෝ පාර්ලිමේන්තුවෙන් පිටව යන හෝ යම් මන්ත්‍රීවරයෙකුට හෝ පාර්ලිමේන්තුව තුලදී හෝ යම් කාරක සභාවක මන්ත්‍රීවරුගේ ක්‍රියාකලාපයේ හේතු කරගෙන ඒ මන්ත්‍රීවරයාට පහර දීම නිඳා කිරීම හෝ හිතාමතා බාධා පැමිණවීම නැතොත් පාර්ලිමේන්තුව හෝ යම් කාරක සභාවක් ඉදිරියේ පවත්නා හෝ ගෙන එනු ලබතයි අපේක්ෂිත යම් යෝජනාවකට හෝ කරුණකට තමා පක්ෂබවට හෝ විපක්ෂබවට ප්‍රකාශ කරවා ගැනීමට යම් මන්ත්‍රීවරයෙකුට බලහත්කාරය නිඳාව හෝ තර්ජනය කිරීම මගින් බලකර සිටීමට වෑයම් කිරීම මේක මොකද මේ අපි කතා කරන්නේ අපේ කටවල් අපි ජනතාව වෙනුවෙන් මගේ දෙයක් ගැන නෙමෙයි මම කතා කරේ අපි කතා කරේ රටේ ජනතාව මේ මොහොතේ අපි විපක්ෂයේ ඉන්නේ අපිට පස්සේ යන්නේ මේ රට බංකොලොත් උනාට කියලා අපිට ඉන්න පුළුවන් අපි කැප කරනකොට අපේ රටට වෙන දේ අපි දකිනවා අද IMF එකෙන් අපිට දාලා තියෙන කොන්දේසි අපි දකිනවා ඉතින් මේ වගේ තත්ත්වයක් තුල ගරු නියෝජ්‍ය කතානායකතුමනි රට වෙනුවෙන් කතා කරන එක නවත්තන්න කමල්ගුණ රත්න කියන ලේකම්වරයාට මේ පෙන්ෂන් ගිහිල්ලා ගෙදර මේමයි අර පෞද්ගලික උපකාරක පන්ති පවත්වන තැනක ආරක්ෂක නිලධාරියෙක් හැටියට කටයුතු කරේ. එහෙම කෙනෙක් ගෙනල්ලා මෙතන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්ට රට වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් කතා කරන එකත් පාර්ලිමේන්තුව ඇතුළට ඇවිල්ලා තර්ජනය කරන්න අභියෝග කරන්න හැකියාවක් ඇති වෙලා තියෙනවා නම් ඒකට විරුද්ධව පියවර ගත යුතුයි. මොකද මේ අපේ කටවල් වහන්න බෑ. නමුත් සමහර මන්ත්‍රීවරුන්ට වෙන වෙන විදිහට තර්ජන කළා කටවල් වහන්න උත්සාහ ගන්න පුළුවන්. අපේ කටවල් වහන්න පුළුවන් වෙන්නේ
කර්මන්තවන් දැන්
ප්‍රශ්න ඉදිරිපත් කරනවා. බලලා විතරයි. මම මගේ මේක මේ මගේ එකක් නෙමෙයි. 225ටම මම කනගාටු වෙනවා. අපේ කමිටුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සමාජිකයෙක් හැටියට මම මේ සහභාගී වුණේ. සභාපතිවරයා හැටියට හිටපු කවුද අර සරත් වීරසේකර මන්ත්‍රීතුමා මේ පිළිබඳව ගත්ත ක්‍රියාමාර්ගය. එතුමා ගැන තව ප්‍රශ්න තියෙනවා. එතුමා මහේස්ත්‍රාත්වරයෙකුටත් මම දැක්ක කතා කරන්න යනවා. ඔබතුමාලා දන්නවා මහලේකම්වරුන් එහෙම පුළුවන්ද කියලා. ඒ වගේ ආකාරයට මේ මන්ත්‍රීවරු හැසිරීම තුලත් සභාපතිවරු හැසිරීම තුලත් රටේ නීතිය නීති ආධිපත්‍ය ජනතාවගේ බලාපොරොත්තු සුන්ව යන බව ඉතාම පැහැදිලියි. ඒ නිසා ඔබතුමාගෙන් මම ඉතාම ඕන කමෙන් ඉල්ලනවා මගේ මේ වරක් ප්‍රසාද කඩවීම සම්බන්ධ ප්‍රකාශය කියවන්න. පාර්ලිමේන්තුවේදී මා විසින් යුද හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ වාහන භාවිතය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් පිළිබඳව 20/23/10/5 කියන්නේ ඊයේ පැවති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී ආරක්ෂක ලේකම්වරයා සහ හමුදාපතිවරයා විසින් තර්ජනාත්මක ප්‍රතිචාරයක් දක්වන ලදී. කමිටුව ඇතුලේ පාර්ලිමේන්තුව ඇතුලේ හැසුරුනේ නිකන් මෙහෙම ඕනනම් ගහන්නත් මං ඇහුවා මේ අතින් පයින්ද කියලා. එහෙමත් පුළුවන් කිව්වා පාර්ලිමේන්තුවේ. හරි මං හැසිරීම මේ සතෙක්ද රාජ්‍ය අධිකාරියෙක්ද ලේකම්වරයෙක්ද එහෙම හැසුරුනේ. එයිදී සන්නද්ධ හමුදාවල සමාජිකයන් ලක්ෂයකට අඩු කිරීම සඳහා වන යෝජනාව සම්බන්ධයෙන් මා අදහස් දක්වමින් සාමාන්‍ය සෙබළුන්ගේ රැකියා කප්පාදු කරනවට වඩා හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ අනවශ්‍ය වියදම් සීමා කිරීම තුළින් ආරක්ෂක වියදම් අඩු කිරීම කාලෝචිත වන බවට තමයි මම ප්‍රකාශ කරේ. එම අවස්ථාවේදී ජාතික ආරක්ෂාව පිළිබඳ අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා විසින් මාහට අදහස් දැක්වීමේ අවස්ථාවද ලබා නොදෙන අතර නුදුන් අතර ආරක්ෂක ලේකම්වරයා සහ හමුදාපතිවරයා විසින් දිගින් දිගටම මා වෙත තර්ජනාත්මකව ප්‍රතිචාර දක්වන ලදී. පාර්ලිමේන්තු වරප්‍රසාද අනුව පාර්ලිමේන්තු සභාගර්භය තුළදී සිදු කරන ලද අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් කිසිදු බාහිර පුද්ගලයෙකුට ඒ සම්බන්ධයෙන් තර්ජනය කිරීමට හැකියාවක් නොපවතී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයෙකු ලෙසත් කාරක සභාවේදී අදහස් දැක්වීමත් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදීම බාහිර පුද්ගලයන්ගේ තර්ජනවලට ලක්වීමත් මාගේ මාත්‍රි වරප්‍රසාද කඩවීමක් සිදුවීම බැවින් මේ පිළිබඳව සොයා බලා නිසි පියවර කඩිනමෙන් ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ඒ වගේම ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි, මේ රෙකෝඩ් වෙච්ච එක ආරක්ෂා කරන්න මොකද මම වාර්තා කරන්න කියලා ඉල්ලුවම මගේ වරප්‍රසාද කඩ වුණා කියලා කාරක සභාවේ සභාපති සරත් වීරසේකර ප්‍රකාශ කර හිටිය එක වාර්තා කරන්න ඒ තින්දුවට ගන්න බෑ කියලා වාර්තා කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා සභාවේ. කොහොමද එයාට තේරෙන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවට ඊයේ පෙරේද ඇවිල්ලා කතා කරාම රෙකෝඩ් වෙනවා කියලා. මේක ඔක්කොම රෙකෝඩ් වෙලා තියෙන්නේ.
හොඳයි.
රෙකෝඩ් වෙච්ච එක ආරක්ෂා කරන්න කියලත් නියෝගයක් දෙන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා. මේ පිළිබඳව කඩිනමින් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙනල්ලා මේක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් අපේ රටේ නීතියට අනුව වහාම මේ පුද්ගලයන්ට විරුද්ධව කටයුතු කරනවා. දැනටත් ඔය හමුදා පති කියන පුද්ගලයා කාලේ ඉවර වෙලා දේශපාලන හුරතලෙක්කින්ද එක්ස්ටෙන්ෂන් එකක් ලබාගෙන ඉන්න කෙනෙක්.
ඒකින්ද
මේ අයට මේ ආකාරයට හැසිරෙන්න ඉඩ දෙන්න නැති එකත් අපේ ආරක්ෂාව පිළිබඳ වගකීමත් පාර්ලිමේන්තුව ගන්න. හැබැයි මැරුවත් මිනිස්සු වෙනුවෙන් කතා කරන එක ඔය හෙන්චායියලට බැරිය කියන එකත් පැහැදිලිව කියන්න ඕන. රජයේ නිලධාරියෙක් නෙමෙයි පුද්ගලයා, දේශපාලනඥයෙක්ගේ හෙන්චායියකින්ද තමයි ඔය තනතුරට ආවේ.
කොහොමද සිතේ හඬ කුමාර් දිසානගත ඔතම
පොඩි පොඩි කරුණක් ඉද
එම
කාරක සභාවේ පටිගත කරලද දේවල් සුරක්ෂිත කරගන්න අත්‍යවශ්‍යද මෙතුමා කියන තර්ජනයක් නම් ආරක්ෂක ලේකම්වරයා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකුට තර්ජනාත්මකව කතා කරන එක බරපතල තත්වයක්. එනිසා ඒ රෙකෝඩින් මම හිතන ඔබතුමා වරප්‍රසාද කමිටු සභාපතිවරයාට මම හිතන කමල් රාජපක්ෂ ඔබතුමා ඉන්නව නේද? ඒ ඔබතුමාට මම කියන ඒ රෙකෝඩින් ගෙනල්ලා පරීක්ෂාවට භාජනය කරන්න කියලා. හරි වැදගත්.
නෑ නෑ උත්තර දෙන්නේ ඒක වරප්‍රසාද කමිටුවේ ඒක කතා කරන්නේ. බොහොම සතේ කරු මන් කිරියල් මැත්තමා. හරි බොහොමසුතේ ඒ ප්‍රශ්නයට කාටවත් අවස්ථාව ලැබෙන්නේ නැහැ. ගරු මන්ත්‍රීතුමාලා නිශ්ශබ්ද වෙන වරප්‍රසාද කමිටුවට අදාළ කාරණේ නැහැ. තවත් වරප්‍රසාද ප්‍රශ්නයක් තියෙනවා. ආ හොඳයි. ඒක වරප්‍රසාද කමිටුවේදී සාකච්ඡා කරන්න පුළුවන්. හරි ගරු මේ ආචාර්ය හර්ෂද සිල්ලා මැතිව වරප්‍රසාද පත්වෙන් ඉස්සිබත්
ගරු කතාන නියෝජ කතානායකතුමනි
අවස්ථාව දෙන්න බෑ.
සභාව සංසුන් කරලා දෙන්න. සභාව සංසුන් කරලා දෙන්න.
නෑ ගරුමන්
හරි
නෑ ගරු ගරු සුදර්ශන දෙනී පිටි ගරු මන්තුමා
දැන්
මෙතුමා ඉදිරිපත් කර වරප්‍රසාද ප්‍රශ්න වරප්‍රසාද කමිටුවට යනවා. එතෙන්දී ඔය සියලු කාරණා සාකච්ඡා වෙනවා. එනිසා
ගරු නියෝජ කතානායකතුමනි
ඔබතුමා කියන්න
මේක මේ ප්‍රශ්න විතරක් නෙමෙයි. දැන් මම ඉදිරිපත් කරන්නේ එවැනි ප්‍රශ්නයක්. නමුත් ඒක වෙන 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 කණ්ඩායමකට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් කරනු ලබන පැමිණිල්ල මේ අත් වශයෙන් මම පාර්ලිමේන්තුවට ඇවිල්ලා අවුරුදු 12ක් වෙනවා. මේ පළවෙනි පාර තමයි මෙහෙම වරප්‍රසාදයක් ගේන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මොකද වරප්‍රසාද පනතේ මේකේ තියෙනවා ගරු වීරක්කොඩි මන්ත්‍රීතුමා කතා කරපු විදිහට පාර්ලිමේන්තුවට හෝ යම් කාරක සභාවක් ඉදිරියේ පවත්නා හෝ ගෙන එන ලබතයි අපේක්ෂිත යම් යෝජනාවකට හෝ කරුණකට තමා පක්ෂ බවට හෝ විපක්ෂ බවට ප්‍රකාශ කරවා ගැනීමට යම් මන්ත්‍රීවරයෙක්ට බලහත්කාරයෙන් නින්දා හෝ තර්ජනය මගින් බලකර සිටීමට වෑයම් කිරීම පාර්ලිමේන්තුව තුළදී හෝ කාරක සභාවේදී මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියාකලාපයේ හේතු කොටගෙන ඔහුට තර්ජනාත්මක ලිපියක් ඇවිම හෝ සටනට අභියෝග කිරීම සහ යම් කාර්ක සභාවක් ඉදිරියේ සාක්ෂිකරුවෙකු දීමට යන සාක්ෂි සම්බන්ධයෙන් ඔහුට අයුතු බලපෑමක් කිරීම, ඔහු බය ගැන්වීම, තර්ජනය කිරීම, රැවටීම, නැතහොත් යන්න අම්බක්තිවීම ඔහුට අයුතු ලෙස බලපෑම කියන මේ සියලු කාරණා අදාළ වෙන වැඩක් සම්බන්ධයෙන් තමයි මම මේ ඉදිරිපත් කරන්නේ ලියුම. ගරු කතානායකතුමනි, 2023 ඔක්තෝබර් 16 වන දිනට පෙර පාර්ලිමේන්තුව අනුමැති විය යුතු 2023 ජූනි 16 දින ඇති අංක 23.36 ඇලීරක් 69 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය සම්බන්ධව හදිසි අවධානය යොමු කිරීම යන ශීර්ෂය යටතේ කතානායකතුමාට සහ රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ සාමාජිකයන්ට පිටපත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් වෙත ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමේ ලේකම් ගායනී ජයරත්න යන අය විසින් 2023 ඔක්තෝබර් 4 දින ඇතිව යොමු කර ඇති ලිපිය සම්බන්ධයෙන් මම කරුණු ඉදිරිපත් කරමි. මෙම ලිපියේ 3 ඡේදය උපුටා දක්වනු කැමැත්තෙමි. එම මෙහෙමයි කියන්නේ, එම අංක 23.36 ඇලීරක් 69 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මේ වන විට අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති බවත් යම් යම් හේතුන් මත රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව විසින් ගත් තීරණයක් මත එම ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙතෙක් සිදු වී නොමැති බව අපට දැනගැනීමට ලැබී ඇත. මේ කියන්නේ ජූනි මාසේ 16 වෙනිදා ඉදිරිපත් කරපු එකක්. මුදල් කාරක සභාවේ නොයෙකුත් කාරණා නිසා ඔක්තෝබර් මාසේ 4 වෙනිදා වෙනකොට ඉදිරිපත් කළ නැළු. මෙම අංක 23.36 ඇලීරක් 69 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 23 ජූනි 16 දින නිකුත් කර ඇතත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර කාරක සභාව වෙත යොමු කර ඇත්තේ 2023 ඔක්තෝබර් මාස 3 දිනදීය. 2023 ඔක්තෝබර් 4 දින ඇති ලිපියෙන් මෙලෙස චෝදනා කරනු ලබන්නේ එක් දිනකට පෙර කාරක සභාව වෙත යොමු කරන කාරණයක් සම්බන්ධයෙන් වන අතර මේ සම්බන්ධව කාරක සභාව විසින් විශ්ලේෂණාත්මකව සලකා බැලීම සඳහා සැලකිය යුතු කාලයක් අවශ්‍ය බව පැහැදිලි කරුණකි. තවද මෙම ලිපියේ 6 ඡේදයේ දක්වා ඇති 23.36 ඇලීරක් 63 දරන ගැසට් පත්‍රය ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් ජෙනරාල්වරයාගේ නිවේදන ඇතුළත් ගැසට් පත්‍රයක් වන අතර එය කිසිසේත්ම මෙම කාරක සභාවට අදාළ වූවක් නොවේ. මෙම ලියුම්කරු විසින් සඳහන් කර ඇති අංක 23.36 ඇලීරක් 69 දරන ජූනි 16 දින ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයට සම්බන්ධකමක් දක්වන. හරි, අපි හිතමු මෙයාට ගැසට් පත්‍රයේ නොම්බරේ වැරදුනා කියලා. ඒ නිසා හරි ගැසට් පත්‍රයේ සම්බන්ධකමක් දක්වන රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව විසින් සලකා බලන ලද අංක 23.36 ඇලීරක් 72 දරන 2023 ජූනි 16 දින ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පිළිබඳ කරුණු මා විසින් දන්වා සිටීමට කැමැත්තෙමි. එම අංක 23.36 ඇලීරක් 72 දරන ගැසට් පත්‍රයද පාම් තෙල් මේද අම්ල ආනයනය සඳහා වන තීරුබදු ව්‍යූහය සංශෝධනය කිරීම සම්බන්ධ ගැසට් පත්‍රයකි. එම ගැසට් පත්‍රය 20/23 සැප්තැම්බර් 19 වෙනි දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කර ඇති අතර කාරක සභාව විසින් අදාළ අමාත්‍යාංශ ගෙන්වා එදිනම ගරු නියෝජ්‍ය කතානායකතුමනි එක දවසක්වත් පමා කරන්නේ නැතුව එදිනම එම ගැසට් පත්‍රය පිළිබඳ කරුණු සලකා බලන ලදී. මෙලෙස තීරුබදු වෙනස් කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වූ නොවි හේයින් එදින කාරක සභාවේ නිර්දේශය වූයේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් මේ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2023 සැප්තැම්බර් 26 වෙන දින මෙම ගැසට් පත්‍රය යලිත් වලක් සලකා බැලිය යුතු බව. ඒ කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි සතියයි. එදින ඒ කියන්නේ සැප්තැම්බර් 26 ඉදිරිපත් වූ කරුණු රජයේ බදු ප්‍රතිපත්තිය සමග පරස්පර වූ බැවින් මේ සම්බන්ධයෙන් නැවත සවිස්තරාත්මක වාර්තාවක් මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කිරීමට නිර්දේශ කරන ලද අතර ඒ සම්බන්ධව නැවත සලකා බැලීමක් 23 ඔක්තෝබර් 10 ඒ කියන්නේ තව දවස් 5කින් සලකා බැලිය යුතු බවට අදාළ පාර්ශ්වයන් වෙත දන්වා ඇත. ඒ අනුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් ගැසට් පත්‍ර සලකා බැලීම ප්‍රමාද කර ඇති බවට නගා ඇති චෝදනාව අපි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හැටියට එහි සභාපතිවරයා හැටියට තරයේ ප්‍රතික්ෂේප කරනවා. ගරු නියෝජ කතානායකතුමනි, වරප්‍රසාද මේ පනතට අනුව මේ කිසිසේත්ම කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි මෙවැනි අභූත බොරු චෝදනා ඉදිරිපත් කිරීම. මෙලෙස මෙම ගැසට් පත්‍රයේ කිහිප වරක් සලකා බැලීම පිණිස කිසිම විටක මාගේ තනි තීරණයක් නොවන අතර කාරක සභාව විසින් ගන්නා ලද සාමූහික තීරණයකි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මෙලෙස එක් ගැසට් පත්‍රයක් කිහිප වරක් සලකා බලන ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර අවස්ථා කිහිප දෙක මෙලෙස එම ගැසට් පත්‍ර සලකා බලන අවස්ථා ඇත. ඔබතුමා හොඳටම දන්නවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට තමයි මේ කාරක සභාවේ සභාපතිත්වය මම පවත්වගෙන යන්නේ. ඒතර ගැටලු සහගත තත්ත්ව අනන්ත තියෙනවා. අපි නොඑක් අවස්ථාවල ඒවා නැවත සලකා බලනවා. එක උදාහරණයක් පමණක් මම දෙන්නම්. කැසිනෝ නියාමනයේ සම්බන්ධයෙන් රෙගුලාසි කිහිප වරක් සලකා බැලීමෙන් පසු කැසිනෝ නියාමන ආයතනයක් ඇති කිරීමට මුදල් අමාත්‍ය නිලධාරීන්ගේ ලිඛිත එකඟතාවය දැක්වීමෙන් පසු පමණයි අපේ කාරක සභාව මේ රෙගුලාසි ඔබතුමා හොඳටම දන්නවා එසේමල අපිට ඇමතුමා අපි සම්මත කරේ. ඒ නිසා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු නියෝජ කතානායකතුමනි රබර් මුද්‍රාවක් නෙමෙයි. ඒක රබර් මුද්‍රාවක් නෙමෙයි. සංවර්ණ හා තුලන සඳහා තමයි මේ කාරක සභාව පවත්වලා තියෙන්නේ. ආණ්ඩුව ඉදිරිපත් කරන සියලුම කාරණා සම්මත කිරීමක් සිදු නොවන බව දන්වා සිටීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ මූල්‍ය පිළිබඳ පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන අතර එබැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 දක්වා ඇති පරිදි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරගන්නට ඇත. ඒ අනුව සංවර්ණ හා තුලන තත්ත්වයන් පවත්වා ගැනීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ සභාපති ධුරය ලබා දීම සිදු කර ඇත. පාර්ලිමේන්තුව විසින් සලකා බලනු ලබන කටයුතු සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ පාර්ලිමේන්තු පිළිබඳ කටයුතු පිළිබඳ කාරක සභාව. ඒකයි කරන්නේ. අපි කියනවා පාර්ටි ලීඩර්ස් කියලා. හරි, මෙලෙස පිටස්තර කණ්ඩායමට පාර්ලිමේන්තුවේ කටයුතු කිරීම කෙරෙහි කිසිසේත් බලපෑම් කරන එක. කවුද මේ කට්ටිය? මේ කට්ටිය කොහොමද කුෂාණී රෝහණ දීර මැතිණියට ලියුමක් ලියලා කියන්නේ මෙන්න මේ ගැසට් එක මෙන්න මේ දවසට ගන්නයි කියලා? මම කියවන්නම්. ඉහත සඳහන් 23 ජූනි මාස 16 දින ඇති අංක 23 ඇලෙරක් 63 දරණ ගැසට් පත්‍රය ඔක්තෝබර් මාස 5 හෝ 6 දිනෙන්දී පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලෙස. මෙයා කවුද? කවුද ගායනි ජයරත්න? ගායනි ජයරත්න කියන්න පුළුවන්ද රෝහණී සමාවෙන රෝහණ දීර මැතිණියට යම් ඔවුන්ට අවශ්‍ය ගැසට් පත්‍රයක් මෙන්න මේ දවසේ පාර්ලිමේන්තුවේ ගන්න කියලා? අඩු ගානේ ඔබතුමා දන්නවා මන්ත්‍රීවරයෙක්ටත් එහෙම කරන්න බෑ. ඒක කරන්නේ පාර්ටි ලීඩර්ස් කොන්ෆරන්ස් එකේ මීටින්ගේ. කවුද ඒ කට්ටිය හිතන්නේ ඒගොල්ලෝ කියලා? ඒ නිසා මේක මෙහෙම වෙන්න දෙන්න බෑ. පාර්ලිමේන්තුවට යන් යන් තැන් තැන් වල ඉන්න බිස්නස් කාර්යයන්ට පාර්ලිමේන්තුවේ කරන්නේ මොකද්ද, මොන නීතියද සම්මත කරන්නේ, මොන නීතියද කරන්නේ නැත්තේ කියලා බල කරන්න ලියුම් ලියන්න හැකියාවක් නැහැ. අවසන් කරන්නම් මං. ඊට පස්සේ මේ ලිපිය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ මන්ත්‍රීවරුන් වෙත පිටපත් කර ඇති නමුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කරලා නැහැ. යොමු කරලා නැහැ. මේක WhatsApp එකේ යරින්නේ. හරි, ඊට පස්සේ මෙකී සංගමයට නිල වෙබ් අඩවියක්වත් නැහැ. අපේ කාර්යාලයේ හොයලා බැලුවා, වෙබ් අඩවියක් නැහැ. මන්ත්‍රීවරු කතා කරා, ටෙලිෆෝන් එකක් ආන්සර් කරන්නේ නැහැ. ඒ නිසා අවසාන වශයෙන් මේ ලිපියේ මෙහි සඳහන් වූද මාධ්‍ය වෙත වෙනත් අර්ථකථනයක් දෙමින් මෙම කාරණේ යොමු කර ඇත. කොහොමද මාධ්‍යයට කිව්වේ? ලියුමේ කිව්වේ මෙහෙමයි. මාධ්‍යයට අරපු ශීර්ෂයේ තියෙන්නේ මුදල් කමිටු සභාපති හර්ෂද සිල්වා බහුජාතික සමාගම් වෙනුවෙන් තම වගකීම පැහැරහරි ආණ්ඩුවට පාඩුව රුපියල් මිලියන 2000යි. මම ඒවා මෙතන සභාගත කරනවා. මොකද්ද මේ කරන්න හදන්නේ? කවුරු වෙනුවෙන්ද පෙනී හිටින්? කවුද මේ මිනිස්සු? ඒ නිසා ගරු සභාපතිතුමනි, ඒ මෙව පැහැදිලිවම කාරක සභාව ඉදිරියේ පවත්නා කරුණකට විශාල බලපෑමක් ඇති කිරීමේ අවස්ථාව. අවසන් වශයෙන් මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති වශයෙන් මාගේ සහ කාරක සභාවේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව ඔබතුමා වෙත මෙයින් දන්වා සිටින අතර, ඒ සම්බන්ධයෙන් අදාළ ක්‍රියාමාර්ග ගැන පාර්ලිමේන්තුව මෙන්ම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදද සුරක්ෂිත ලෙස මම ඉල්ලා සිටීමේ බොහොම ස්තුතියි හාෂිත සිල්වා.
බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ අදාළ ප්‍රශ්න දෙක වරප්‍රසාද පිළිබඳව කාරක සභාව වෙත යොමු කරනු ලැබේ. කරුකාවින් ජයවර්ධනතුමා.
නියෝජ්‍ය කතානායකතුමා, අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනා වෙනුවෙන් මම මේක මතු කරන්නේ. විශේෂයෙන්ම අපි ඊයේ දිනේ දැක්කා කෝප් කමිටුවට කැඳවලා තිබුණා ජාතික ඖෂධ නියාමන අධිකාරිය, එහෙම නැත්නම් NMR එකේ නිලධාරි. එතකොට විගණකාධිපතිතුමාට මේ අය තොරතුරු ලබා දෙන්න නැහැයි කියන එක පිළිබඳව තීන්දුවක් අරන් තියෙනවා කියන එක ඊයේ හෙළිදරව් වුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවට තමයි මුදල් බලතල තියෙන්නේ මේ රටේ. එතකොට මේ පිළිබඳව අධීක්ෂණය කරන්න, මේ පිළිබඳව සාකච්ඡා කරන්න කෝප් කමිටුවට, කෝප කමිටුවට, මුදල් කමිටුවට හැකියාව තියෙනවා. එතකොට මේ රාජ්‍ය නිලධාරීන් සහ මේ අමාත්‍යාංශ මට්ටමේ ඉන්න නිලධාරීන් එහෙම තීන්දුව තීරණ ගන්න කොහොමද? ඒ වගේම මේ පිළිබඳව වහාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි පරීක්ෂණයක් කරන්න, මොකද ඒගොල්ලොන්ට එහෙම කටයුතු කරන්න බෑ. විශේෂයෙන්ම කෝප් කමිටුවට තොරතුරු එය ලබා දෙන්න ඕනේ. විශේෂයෙන්ම විගණාධිපතිතුමාට තොරතුරු ලබා දෙන්න ඕනේ. විගණාධිපතිතුමා විගණනය කරනකොට තමයි මේ වෙලා තියෙන වංචා දූෂණ අක්‍රමිකතා පැහැදිලිව රටට හෙළිදරව් වෙන්නේ. නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙන්නේ නියෝජ්‍ය කතානායකතුමාට.
සම්බන්ධව කතානායකතුමාගේ අවධානය සඳහා යොමු කරන ප්‍රධාන වැඩකතු ආරම්භයේ යෝජනා කරු සභානායකතුමා, අධිකරණ ඇමතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, පළවෙනි යෝජනාව මම moving that subject to the condition that we will proceed till 6:30 and without a lunch break. Honorable Chief Whip, is that all right? Without lunch break and to move it till 6:30.
Yes, that's right. Thanks.
Sabhave kengada යෝජනා අංක දෙක සභානායකතුමා.
I'm moving that also.
Sabhave kengada ekengada
ekengada
තුන්වෙනි කාරණේ.
I'm moving the third one also.
සභාව එකඟද?
නියෝජිකතර
ගරු
තුන්වෙනිදා ත්‍රස්ත විරෝධී පරතා වඩ පේපර් එකක් දාලා තිබ්බා. නමුත් ආණ්ඩුවේ එක ඉදිරිපත් කෙරුවේ නැහැ තුන්වෙනිදා. මම අහන්න කැමති මේක ඉදිරිපත් කෙරුවේ නැත්තේ මේකේ වගන්ති වෙනස් කරන්න අදහසක් තියෙනවද? එහෙම නැත්නම් නීතිඥ සංවිධානය මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙනවා, සිවිල් සංවිධානය විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙනවා, ඒ අයට අවස්ථාවක් දෙනවද කියලා ගරු ඇමතිවරුනි. මොකද දැන් මේ දෙවනි වතාව, මොකද කලින් ඉදිරිපත් කළත් කල් දැම්මා, දැන් තුන්වෙනිදා ගේනවා කියලත් ආයෙත් ඉදිරිපත් කෙරුවේ නැහැ. I want to know whether the lawyers associations and civil organizations have a right to make representations regarding this bill.
මේ සභානායකතුමා එක පසු ඉදිරිපත් කරනවා කියලා කල් අරගෙන තියෙන ඉදිරිපත් කරා. සභාව කල් තැබීම කර සභානායකතුමා. කරු ඇමතුමා සභාව කල් තැබීම.
සභාව ප්‍රධාන වැඩ කටයුතු සඳහා කල් තබන්නේ නැසිල්ලයි.
ඒ අනුව සභාව හෙට දෙන නම 9/2020 සභාව ඔක්තෝබර් මාස 17 වෙනිදා පෙරවරු 9:30 දක්වා කල් තබනවා. සභාව කල් තැබීමේ යෝජනාව ගරු ඉරාන් වික්‍රමරත්නට.
නියෝජ්‍ය
ඔක්තෝබර් මාස 17 වෙනිදා
නියෝජ්‍ය කතානායකතුමනි, මම ඉදිරිපත් කරනවා සභාව කල් තැබීමේ යෝජනාව. වත්මන් රජයේ අදූරදර්ශී රාජ්‍ය පාලන නිසා ඇති වූ ආර්ථික අර්බුදයේ හේතුවෙන් වෘත්තිකයන් රටහැර යාමේ ප්‍රවණතාවය පිළිබඳවයි මේ යෝජනාව. රටේ ජීවත් වන වෘත්තිකයන් හා බුද්ධිමතුන් මේ රටින් බැහැරවීම පසුගිය සියවස මැද භාගයේ සිටම සිදු වූවත් එම තත්ත්වය පසුගිය වසර කීපය තුළ කැපී පෙනෙන ලෙස ඉහළ අගයක් ගැනීම දැකිය හැකිය. මුල් කාලීනව රටහැර යාමට හේතු වූයේ රජයේ වැදිහත්වීමෙන් සිදු වූ අනන්‍යතාවයන් බැහැර කිරීම, නීති ආධිපත්‍ය විදවැටීම හා දේශපාලන අස්ථාවරත්වයයි. වර්තමානයේම තත්ත්වය ත්‍රිවූ ලෙස වැඩි වී ඇත්තේ රජය විසින් ඇති කරන ලද ආර්ථික අර්බුදය, රජයේ දූෂණ හා අක්‍රමිතාවල මිල බදු බර ලෙස ෘතුකයන් මත පැටවීමයි. එයින් නොනැවති ජනතාවගේ විශ්‍රාමික අරමුදල් මත රජය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පිරිවැයද පැටවීම වත්මන් රජය කටයුතු කරන ලදී. විශේෂයෙන්ම රටක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එම පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය කියාපාන සාධකයක් වූවත් එම ක්ෂේත්‍රයේ සේවා නියුක්තියන් රටහැර යාම කැපී පෙනෙන ලෙස වැඩි වී ඇත. මේ හේතුව නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුහුණ දී ඇති ගැටලු දිනපතා වාර්තා වන අතර පාලකයන් මේ සම්බන්ධයෙන් දක්වන උදාසීනත්වය මේ ගැටලු තව තවත් ත්‍රිව කිරීමට හේතු වී ඇත. තවද රජය සතු ව්‍යාපාර හා පෞද්ගලිකංශයේ සේවයේ නියුතු ඉංජිනේරුවරුන් හා ගණකාධිකවරුන් ඇතුළු අනෙක් ෘතිකයන්ගේ හිඟකම බලපෑම දැන් දැඩි දැඩිව දැනේ. මීට අවන්තරව අධ්‍යාපන ක්ෂේත්‍රය හා විශ්වවිද්‍යාල ආචාර්යන්ගේ හිඟය හා පරීක්ෂණයන්ගේ හිඟයද කැපී පෙනේ. තවද විදේශ ආයෝජකයන් ආකර්ෂණයට අත්‍යවශ්‍ය අට්ටල් පහසුකම් වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ බරපතල ගැටලු වලට මුහුණ පාමි නැත්තේ එහි ශ්‍රමිකයන් ශීඝ්‍ර ලෙස රටහැර යාමයි. එමෙන්ම ගුවන් නියමුවන් හා ගුවන් සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ ෘතිකයන්ගේ හිඟය අද වන විට අර්බුදකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත. එමෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් හා අධිකරණ ක්ෂේත්‍රයේ බුද්ධිමතුන්ුත් රටින් බැහැරවීමට සැලකිල්ලට ගත යුත්තකි. ෘතිකයන් හා බුද්ධිමතුන් රටහැර යාම නිසා ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍රයන් අඩපණවීමට පමණක් නොව ආර්ථිකය නැවත යථා තත්ත්වයට ගැනීමේ වෑයමට දැඩි අභියෝගයක් ඇති කරනු ඇත. එබැවින් රටේ ඉදිරි අනාගතය සුරක්ෂිත කිරීමට බුද්ධිවත් මානව සම්පත රැකගැනීමේ සාධනීය වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවට මෙම සභාවට යෝජනා කර සිටිමි. නියෝජ්‍ය කතානායකතුමනි, අද අපි කතා කරන්නේ මේ බුද්ධි ගලණය ගැනයි. දැන් අපේ රට ගැන හිතනකොට අපේ රටේ විශේෂ කාරණා දෙකක් තියෙනවා. යුනික් සෙලින් ප්‍රොපොසිෂන් කියලා කියනවා, USB කියලා කියනවා. එකක් ඇවිල්ලා රටේ පිහිටීම. මේ රටේ පිහිටීම බොහොම වැදගත්. ඊට අමතරව අපේ මානව සම්පත තමයි අපිට බොහොම වැදගත් වෙන්නේ. මානව සම්පත කොහොමද අපි ආරක්ෂා කරන්නේ? කොහොමද මානව සම්පත අපි ශක්තිමත් කරන්නේ? එතන බුද්ධි ගණනය කියලා කියන්නේ මේ වෛද්‍යවරු, ගණකාධිකවරු, බැංකු නිලධාරී, ඉංජිනේරුවරු, විද්‍යාඥයන්, තාක්ෂණවේදීන් මේ අය එක එක ක්ෂේත්‍රවල ඉන්න අය රට අතහැරලා යනවා. රට අතහැරලා ඒ අය නැවත රටට එන්න හුඟක් අයගේ බලාපොරොත්තුවක් නැහැ. සමහර අය එනම් හුඟක් අයගේ බලාපොරොත්තුවක් නැහැ. එතන බුද්ධි ගණනය අලුත් එකක් නෙමෙයි. 1950 ගණන් වලදී සිංහල භාෂාව පමණක් කියන ප්‍රතිපත්තිය ගැනීමෙන් එදා සමහර අය රට අතහැර ගියා. බර්ගර් ජාතිකයන් රට අතහැර ගියා. අපි දන්නවා මලේසියාවේ, සිංගප්පූරුවේ ජනාධිපති අගමැතිවරු කියා තිබෙනවා ඒ රටවල් ගොඩ ගන්න ඒ ශ්‍රී ලාංකිකයන් තමයි උදව් වුණේ කියලා. දෙවනි රැල්ලාව 1983 දී සිංහල ජනතාවේ කොටසක් මේ දෙමළ ජනතාවට ඇති කරපෝ බලපෑම් නිසා එදා ඒ දෙමළ අය විශේෂයෙන්ම රට අතහැර ගියා. ඒ අය ගියා යුරෝපයට, ගියා ඇමරිකාවට, ගියා ඒ වගේ තැන්වලට ගියා. අද අපි මේ මූණ දෙන්නේ තුන්වැනි රැල්ලට. අපි අද මූණ දෙන්නේ මේ තුන්වැනි රැල්ව දැන් ආර්ථිකේ ජීවත් වෙන්න බැරි අඩුපාඩුව නිසා මැද පෙරදිගට යුරෝපයට, ඇමරිකාවට මේ බුද්ධි ගලණය සිදුවේගෙන යනවා. අපිට තිබෙන දත්ත අනුව විදේශ රැකී ආයතනයෙන් 22,03,000,000කට වැඩිය රට අතහැර ගිහින් තිබෙනවා. එතර බුද්ධි ගලණය පිළිබඳව මහාචාර්ය ප්‍රසාදිනී ගමගේ සඳහන් කළා, යම්කිසි සමීක්ෂණයක් කරා කියලා Google Form එක පාවිච්චි කරලා විද්වතුන් 3611කකින් මේ සමීක්ෂණය කරලා තියෙන්නේ. ඕමේ දෙන හේතු මේවා. පළවෙනි එක ඇවිල්ලා අනාගත දැක්මක් තිබෙන නායකත්වයක් මේ රටේ නැහැ කියන එක තමයි පළවෙනි හේතුව හැටියට දීලා තියෙන්නේ. දෙවෙනි එක අපේ වැටුව ප්‍රමාණවත් නැහැ. ඒක වියදම් වැඩි. ඒ වගේම බදු ළඟදි බදු වැඩි කිරීමෙන් ඒ අයට වියදම් කරන්න තියෙන මුදල, අතේ තියෙන මුදල අඩුවීම. 3 අත්‍යවශ්‍ය දේවල් නැහැ. 4 රටේ නීතිය සැමෝටම එක හා සමානව ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක තමයි ඔවුන් සඳහන් කරන්නේ. 5 කියලා තියෙන වෙන වෙන හේතු හුඟක් දීලා තියෙනවා. නමුත් ඕවා තමයි මූලික හේතු. දැන් එතකොට අපි දන්නවා මේ අපේ මොකද්ද, එතකොට මේකේ විකල්පය මොකක්ද? අපි දන්නවා අපි ජීවත් වෙන්නේ ගෝලීය කර්ණය වෙමින් තිබෙන ලෝකයක අපි ජීවත් වෙන්නේ. අපි අර ලිඳේ ඉන්න ගෙම්බා වගේ ඉන්නට බෑ. පිටරටෙන් වෘත්තීය වේදීන් අපිට ගෙනෙන්න වෙයි සමහර ක්ෂේත්‍රවලට. මොකද ප්‍රශ්නේ ඔක්කොමලා අද කතා කරයි.
කෝඩ ප්ලීස් කරු සමම්පිය රත්නත්වම් මූලාසනෙට.
එක එක ක්ෂේත්‍ර ගැන අපේ එක එක මන්ත්‍රීවරුගේ ක්ෂේත්‍ර ගැන වෙන වෙනම කතා කරයි මොකද කාලේ ප්‍රශ්නය නිසා. නමුත් අපිට මේ ප්‍රශ්නය තියෙනවා කියලා අපිට අයින් වෙන්න බැහැ. අපි මේ රට ගොඩනගන්න ඕනේ. අපි තීරණයක් අරගෙන තියෙනවා මේ රටේ ජීවත් වෙන්න. ඒතර අපේ අම්මලා තාත්තලා වාචිලා සීයලව රැකෙන විදියට අපි අපේ රට හදන්නට ඕනේ. ඉතින් මේ අනාය ගැන මම කනගාටු වෙනවා. මම වගේ අධ්‍යාපනයක් ලැබලා තියෙනවා නම් බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් මමත් ලැබුවේ නුමිලේ අධ්‍යාපනයක්. එහෙනම් අපි හැමෝටම පුද්ගලිකව අපේ හෘද සාක්ෂියට අනුව අපිට තීරණයක් ගන්න වෙනවා. නමුත් හැමෝගේම අයිතිය ජීවත් වෙන්නද රට යන්න, ඒක වෙනුවෙන් අපි පෙනිසිරිනවා හැම පුද්ගලයෙක්ම ඒ තීරණය ගත යුතුයි. නමුත් ඉතුරු වෙන අය අපේ රටේ ජනතාව බලා ගන්න අපි අලුතෙන් හිතන්න වෙනවා. කොහොමද අපි අපේ රටේ ජනතාව කොහොමද අපි ආරක්ෂා කරන්නේ කියන එක. ඉතින් බුද්ධිගලණය තියෙනවා. ඉතින් මොකක්ද මේකේ ප්‍රතිඵලය මොකක්ද? ස්කිල් වර්කර්ස්ලා රටේ ඉන්න ඕනේ. මේ අය හිටියේ නැත්නම් මේ නිපුණතාවය නැත්නම් අපිට ආර්ථිකය ගොඩනගන්න බැහැ. ජාත්‍යන්තර ව්‍යාපාර මේ රටේ ඉන්නේ නැහැ. මේක අපි ආරක්ෂා කළේ නැහැ. යෙමෙනේයි සිරියාවේ තත්ත්වයටම තමයි දැන් අපේ ශ්‍රී ලංකාව බැහැලා තියෙන්නේ. ඉතින් අපි ඒක නිසා විශේෂයෙන්ම ප්‍රේසම් වෙන්න ඕනේ. මම සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන බොහොම කෙටි වචනයක් කියන්නම්. අනිත් අයත් ඒක ගැන කතා කරයි. අපි දන්නවා වෛද්‍යවරු ඉන්නවා 20,000ක් පමණ. මේවා සාමාන්‍යයෙන් දල වශයෙන් මේ මම කියන්නේ. විශේෂඥයන් 2,000ක් විතර ඉන්නවා. පුද්ගලිකාංශයේ 8,000ක් 10,000ක් අතරේ වෛද්‍යවරු ඉන්නවා. ඉතින් 30,000ක් 32,000ක් විතර ඉන්නවා මේ වෛද්‍යවරුන්. එතකොට මේ අය යනවා. ඒ වගේම අපි මේකේ මේ වෛද්‍යවරුන් වැඩි කිරීමේ, ඒ වගේම හෙදි සේවාවේ ඉන්න අය වැඩි කිරීමේ සැපයුම පැත්තෙන් අපි බලන්නට වෙනවා. දැන් මේක අලුත් දෙයක් නෙමෙයි. College of General Practitioners 1970 ගණන්වල ඒ අය ඒක අධ්‍යයනය කරලා කිව්වා. අපි අලුත් විශ්වවිද්‍යාලයක් වෛද්‍ය විශ්වවිද්‍යාලයක් ආරම්භ කරමු කියලා කිව්වා. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය කියලා ડોક્ટર හීන් නිලමේ වගේ අය තමයි નોન ප්‍රොෆිට් එකක් හැටියට, ලාභ නොලබන එකක් හැටියට. එදා හිටියේ ආචාර්ය ස්ටැන්ලි කල්පගේ තමයි හිටියේ. එදා ආමාත්‍යංශ ඉඳලා එතුමත් මේ වෑයම තුල හිටියා. ඒ සැප්තැම්බර් මාසේ 1981 ජේ.ආර්. ජයවර්ධන එදා ජනාධිපති හැටියට ඇවිල්ලා ඒ විශ්වවිද්‍යාලයේ විවෘත කළා. නමුත් මොනවද වුනේ? එදා 100ක් ගත්තා ශ්‍රී ලාංකේය කියන්නේ ඒක ඉගෙන ගන්න. 20ක් ගෙනාවා පිටරටින් විදේශ ශිෂ්‍යයන් ගෙනාවා. නමුත් එදා මොනවද වුනේ? ඒක වැහුවා. 1988 දී ඒ වෛද්‍ය විද්‍යාලයේ කාර්යාලයට බෝම්බ තර්ජනයක් ඇති කළා. එහෙමයි ඒක වහලා දැම්මේ. බෝම්බ තර්ජනයක් ඇති කරලා ඒක වහලා දැම්මා. එදා ඒ අය කිව්වා ප්‍රශ්නයක් තිබුණා කොළඹ විශ්වවිද්‍යාලයේ සහතිකය දෙන්න හැදුවා. මමත් හිතනවා ඒක වැරදි කියලා. නමුත් ඊට පස්සේ කතා කළා ඇබඩීන් විශ්වවිද්‍යාලයක කතා කරලා ඇබඩීන් විශ්වවිද්‍යාලේ සහතිකය දෙන්න තමයි වැඩපිළිවෙල හදාගෙන ගියේ. ඊට පස්සේ මේ මෑතකදී සයිටම් එකේ කතාව මම කියන්න ඕනේ නැහැ. සයිටම් එකත් වහලා දාන්න සිදු වුණා. මොකද අපිට මේ සයිටම් එකට සම්බන්ධතාවයක් නැහැ. අපි කතා කරන්නේ මෙතන රට ගැන කතා කරන්නේ. ප්‍රමිතියේ ප්‍රශ්න ගෙනාවා. ප්‍රමිතියේ ප්‍රශ්න රජයට වගකීමක් තියෙනවා ඒක ආරක්ෂා කරන්න. වගකීමක් තියෙනවා. ඒක දෙකක් නැහැ. ඒක අපි ඔක්කොම පිළිගන්නවා. ඒක රජයට වගකීම තියෙනවා කියලා. නමුත් මේ සැපයුම පැත්තෙන් මම මෙතන මේ කතා කරන්නේ. ඒ වගේම රාජ්‍ය වෛද්‍ය නිලධාරී සංගමයේ GMO එක මම ඒ අය ගැන කියන්න ඕනේ. මෙහෙම වචනයක් කියන්න ඕනේ. පරණ GMO එක වගේ නෙමෙයි. අද අලුත් ප්‍රවේශයකින් ඒ අය කතා කරනවා. අලුත් ප්‍රවේශයකින් කතා කරනවා. විවෘතයි ඒ අය විවෘතයි. අපිට දීලා තියෙනවා, හැමෝටම දීලා තියෙනවා ඒ අය විශේෂයෙන්ම බලන කරුණු 8ක් දීලා තියෙනවා. වෙළඳ පොළ වැටුප ගැන කතා කරලා තියෙනවා. මේ වෛද්‍යවරු රදවා ගන්න අපි ඒකයි ඒක කරන්න ඕනේ කියන එක. ඒ වගේම නිවාසන් ගැන ලොකු ප්‍රශ්න තියෙනවා. ඒව අලුත් කරන්න ඕනේ. අපි එකඟයි ඒක ගැන. ගමනාගමනය ඒක දෙන්න ඕනේ වෛද්‍යවරුන්ට. රට හැමතැනම යන්න ඕනේ මේ සේවය දෙන්න. අපි එකඟයි ඒ ඉල්ලීම එක්ක. ඒ වගේම ඉල්ලීමක් තිබුණා මේගොල්ලන් ට්‍රාන්ස්ෆර් හුවමාරි කිරීමේ සේවයක ඉන්න නිසා එයාගේ දරුවන්ට අධ්‍යාපනය ලබන්නට හොඳ පාසල් දෙන්න ඕනේ කියලා. මම ඒක වෛද්‍යවරුන්ට විතරක් සීමා කරන්නේ නැහැ.
හුවමාරු සේවල ට්‍රාන්ස්ෆර්බල් රාජ්‍ය සේවයේ ඉන්න හැමෝගේම ප්‍රශ්නයක් ඒක. පාසල් දෙන එක හැමෝටම එක හා සමානම අපි ක්‍රියා කළ යුතුයි. ගිය ආණ්ඩුවේ මම යෝජනාවක් ගෙනාවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් මැදිහත් වෙන්න බැලුවා විශේෂයෙන්ම ওই ප්‍රශ්නේ විසඳන්න. නමුත් පළාත් සභාව විරුද්ධ වුණා සමහර පාසල් ලබා දෙන්න, ජාතික පාසල් කරන්න, විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ට එදා විරුද්ධ වුණා. ඒක බොහොම අවාසනාවන්තයි. එහෙම බොහොම පටු විදියට හිතපු නිසා. ඒ වගේම දුෂ්කර පළාත්වල සේවය කරන අයට දිරිගැන්වීම්, දැට් එක අපි බලන්න ඕනේ, බදු බලන්න ඕනේ, බදු ක්‍රමය හැමෝටම වෘත්තීය වේදීන් වෙනුවෙන් අපි ඒක බලන්න ඕනේ. ඒ අය මේ රටේ රඳා පවත්වා ගන්නට, ඒ වගේම ඒ අයට සුබ පරිසරයක් අපි ඇති කරන්නට ඕනේ. සේවය කරගෙන යන සුබ පරිසරයක් ඇති කරන්නට ඕනේ. ඒ වගේම තොරතුරු තාක්ෂණය ගැන මම කෙටියෙන් කියන්නට කැමතියි. නිපුණතාව හිඟතාවයක් තියෙනවා. විශාල ආයෝජනයක් රටට ලැබෙන්නේ නැහැ මේ නිපුණතාවයේ හිඟතාවය නිසා. රට ගොඩ ගන්න යනවනම් අපි මේ හිඟතාවය ගැන හිතන්නේ. මට මතකයි HSBC බැංකුව එක්ක BPO එක කරනකොට අවුරුදු 20කට උඩදී මම බැංකු කරුවෙක් හැටියට එදා ඒ අය එක්ක සාකච්ඡා කළා. රාජගිරිය එක තමයි ආරම්භ කළේ. ඒ අය ඇවිල්ලා කිව්වා 1000කට සේවකයන් 1000ක් බඳව ගන්න එක ඇති කරනවා කියලා කිව්වා. මම කිව්වා නෑ නෑ 3000කට ඇති කරන්න ඕනේ කියලා. පස්සේ මොනවද උනේ මම දන්නේත් නැහැ. මමත් ඉගෙන ගත්තා ඒකෙන්. පළවෙනි 1000 හොයාගන්න නිපුණතාවයන් එක්ක, ඉංග්‍රීසි භාෂාව කතා කරන නිපුණතාවයන් එක්ක අවුරුදු ගාණක්ම ගියා. ඒ නිසා විශාල ආයෝජකයන්, ইনফরমේෂන් ටෙක්නොලොජිගේ විශාල ආයෝජකයන් මේ රටට එන්නේ නැහැ. මට අද වගේ මතකයි එදා ගිහිල්ලා මයික්‍රොසොෆ්ට් එකට ගියා. මම ගියේ රජය වෙනුවෙන් ගියේ කතා කළා. මේ රටේ ළඟේ පළවෙනි ශාඛාව අවුරුදු 7කට පස්සේ රටක ශාඛාවක් ඇති කළා මයික්‍රොසොෆ්ට් සමාගමෙන්. ඒ වගේම එදා අගමැති රනිල් වික්‍රමසිංහ ගියා ඇමරිකාවට. බුෂ් ජනාධිපතිතුමා එක වයිට් හවුස් එකේ ඉන්නකොට ලෑස්ති කළා එතුමට. අපි එදා ලෑස්ති කළා හම්බු වෙන්න, මයික්‍රොසොෆ්ට් එක හම්බු වෙලා බිල් ගේට්ස් එව හම්බු වෙන්න, ඒ අය මේ රටට ගෙන්නන්න. නමුත් මොනවද උනේ? ආණ්ඩුව පෙරලෙව්වා. රනිල් වික්‍රමසිංහට එන්න වුණා. ඔන්න කතාව බිල් ගේට්ස්. බිල් ගේට්ස් මේ ළඟදිත් මාත් එක්ක කතා කරලා අපි සාකච්ඡා කරමු. මෙතුම ඇහුවා මොනවද ලංකාවේ ඇත්තටම වෙන්නේ. අපි එදා අවුරුදු 20කට උඩදී දැක්කා මේකේ අවශ්‍යතාවය. අපිට අපේ බුද්ධි ගලනේ නතර කරන එකක් විතරක් නෙමෙයි, අපේ තරුණ ජනතාවට, අපේ දරුවන්ට, ශිෂ්‍යයන්ට හැමෝටම ඉහළ උසස් අධ්‍යාපනයක් දිය යුතුයි. ඒකට අපි ආයෝජනය කරන්න ඕනේ. සමගි ජන බලවේගයේ ප්‍රධාන ආණ්ඩුවක අනාගතයේදී යටිතල පහසුකම් වලට නෙමෙයි, මානව සම්පතට, අධ්‍යාපනයටයි, සෞඛ්‍යයට තමයි මේ සීමිත මුදල අපි ආයෝජන කරන්න යන්නේ. එතනටයි රැකියා ඉල්ලීම. අද IT ක්ෂේත්‍රයේ 80,000කට වැඩි රැකියා ක්ෂේත්‍රයේ 80,000කට වැඩි. නමුත් එන්නේ නැහැ ලොකු කම්පැනි. මොකද මානව හිමි මේ නිපුණතාවයල් වල හිඟකමක් තියෙන නිසා. හැම දරුවෙකුටම උසස් අධ්‍යාපනයක් දෙන්න ඕනේ. ඒක අපේ ප්‍රතිපත්තියයි. විශ්වවිද්‍යාලෙ වෙන්න පුළුවන්, වෘත්ති අධ්‍යාපනයක් වෙන්න පුළුවන්, තාක්ෂණික අධ්‍යාපනයක් වෙන්න පුළුවන්. අපේ පරපුරේ, අපේ පරම්පරාවේ ස්වල්ප දෙනයි විශ්වවිද්‍යාලට ගියේ, ස්වල්ප දෙනයි වෘත්ති අධ්‍යාපනයක් ලැබුවේ. උගක් අය මැද පෙරදිගට ගියේ කිසිම වෘත්තිය කිසිම දැනුමක් නැතුව නිවාසවල වැඩ කරන්න උනේ. ඒක අපි සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනේ. අපේ මතය ඇවිල්ලා අද අපි සෞඛ්‍ය අධ්‍යාපනයට වේදන් කරන්නේ 1.5 දළදේශීය නිෂ්පාදනයේ. ඒක 3ට වැඩි කරන්න ඕනේ. නමුත් රජයට විතරක් සැපයීම කරලා ඒක කරන්නට බෑ. පුද්ගලිකංශයට ඒක විවෘත කරන්න ඕනේ. ඒ වගේම රාජ්‍ය නොවන, ලාභ නොලැබෙන අංශයට ඒක අපි විවෘත කරන්න ඕනේ. රජයට තියෙන වගකීම මොකද්ද? අපිට තියෙන නියාමනයේ වගකීමයි. තත්ත්ව පාලනේ රජයට තියෙන්න ඕනේ. තත්ත්ව පාලනේ බලන්න ඕනේ. සැපයීමෙන් මේක අපිට විසඳන්නට බෑ. අවසානයේදී අපි හැමෝටම දේශීය විදේශීය අපි විවෘත වෙන්න ඕනේ. සෞඛ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශයක් කළා ඒකල විවෘතයි කියලා. මේ සතියේදී පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි කියනවා අපි එකගයි කියලා. අපි මේ සම්ප්‍රදායික විපක්ෂයක් නෙමෙයි, විරුද්ධ වෙනවට විරුද්ධ වෙන විපක්ෂයක් නෙමෙයි, රට ගොඩනගන විපක්ෂයක්. දන්නවෑයි අපි දන්නවා තම වසරකින් විතර අපිට ඒ වගකීම එනවා. මේ රට ගොඩනගන්න. ඒ නිසා තමයි අපේ ප්‍රතිපත්ති අපි ප්‍රසිද්ධයෙන්ම කියන්නේ විපක්ෂයේ ඉන්නකොට මේ ප්‍රතිපත්ති කියන්නේ මේක ඇවිල්ලා අධ්‍යාපන මධ්‍යස්ථානයක් කරන්න පුළුවන්. දකුණු ආසියාව තමයි ලෝකයේ ජනගහණයෙන් වැඩිම තැන. ලෝකයේ ජනගහණය 30%කට වැඩිය ඉන්නවා. බිලියන දෙකක් ඉන්නවා. මේකේ ආර්ථිකයේ ලොකු කිව්වොත් ඩොලර් ට්‍රිලියන 4.1යි. අපි කුඩා නගරයක් මේක. අපි ලෝකයට දකුණු ආසියාවට සම්බන්ධ වෙන්න ඕනේ. අපේ ජනතාවගේ අපිට තුරන් කරන්නට පුළුවන් අඩු ආදායම් ලාභිකම දුකීකම නැති කරන්න පුළුවන්. කෙටි කාලෙකින් ඒක කරන්න පුළුවන්. ඒ නිසා අපි විවෘත වෙන්නට ඕනේ. හැම දරුවෙකුටම උසස් අධ්‍යාපනයක්. 2021 දී 160,000 විශ්වවිද්‍යාලයට යන වරම ලැබුවා. අපි ගන්නෙ 40,000යි.
130,000
මට පොඩි වෙලාවක් දෙන්න. ඒක දෙයි ගාන්ත කරුණාතිලක මැතිතුමා ඒක ලබලා දෙයි. 130,000. 130,000 ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. විශ්වවිද්‍යාලට ගිය 40,000 ගැන විතරක් පමණයි. අපි කියන්නේ ඔව් නිදහස් අධ්‍යාපනය තියෙන්න ඕනේ. හැමෝටම සාධාරණයක් තියෙන්න ඕනේ. හැමෝටම ඒ නිදහස් නොමිලේ දෙන ආයෝජනයේ කොටසක් දෙන්න ඕනේ. අනික් අයට අපි ණයට දෙමු. හැබැයි හැමෝටම අධ්‍යාපනයක් අපි දෙන්නට ඕනේ. ණය ක්‍රමයක් හරහර දෙන්න ඕනේ. මම මේකෙන් අවසන් කරන්න කැමති මේ අදහසෙන්. අපි අධ්‍යාපනය ගැන කතා කළා. ඒක විතරක් නෙමෙයි. පිට රට ශ්‍රී ලාංකිකයෝ ජීවත් වෙනවා දැන්. හුඟක් ශ්‍රී ලාංකිකයෝ පිට රට ජීවත් වෙනවා. ලෝකයේ වැඩිම පුරවැසියන් පිට රටවල් වල ජීවත් වන රටවල් තුනෙන් එකක් ශ්‍රී ලංකාවයි. ප්‍රතිශතයක් හැටියට ගත්තොත් අපි මොනවද මේ පිට රට ජීවත් වන ශ්‍රී ලාංකිකයන් දිහා බලලා තියෙන්නේ? අපි ඒ අය දිහා බලලා තියෙන්නේ වත්කම් බැරකම් බැරකමක් හැටියට තමයි දශක ගණන් වලට බලලා තියෙන්නේ. නෑ, ඒ අය මේ රටේ තියෙන විශාලම වත්කමක්. පිටරටවල් වල ජීවත් වන ශ්‍රී ලංකයන් පළවෙනි පරම්පරාව ගියා. ඒ අයට සම්බන්ධතාවයල් තියෙනවා. අම්මා තාත්තා ආච්චි සීයා මේ රටේ ජීවත් වෙන්නේ. ඒ වගේම වෛද්‍ය විද්‍යාලයට ගියන වෛද්‍ය විද්‍යාලයේ නීති විද්‍යාලයේ ගණකාධිකරණයේ ඒ අයට ඒ නෙට්වර්ක්ස් ඒවවල ඒ අය හැමතිස්සෙම සිටිනවා. නැත්තම් පාසලේ ඕල් බොයි නෙට්වර්ක් එකේ ඕල් ගර්ල්ස් නෙට්වර්ක් එකේ ඒ අය ඉන්නවා. ඒ අයට ඒ වගේ සම්බන්ධතාවයක් තියෙන නිසා තමයි ඒ අය මේ රට දිහා බලන්නේ, මේ රට එන්නේ. නමුත් දැන් දෙවෙනි තුන්වෙනි පරපුර ඉන්නවා ශ්‍රී ලාංකිකයෝ. ඒ රටේම උපත ලැබලා තියෙනවා ඒ අය. ඒ අය ඒ රටවල පාසල් වල ගිහිල්ලා ඒ රටවල් වල ආයතන වල ඉහළ මට්ටම් වලට ඇවිල්ලා තියෙනවා. ඒ අයට තියෙනවා networks, තියෙනවා trade and investment වලට. ඒ අය තමයි ඒ අය ඇවිල්ලා මෙහෙ රටට තියෙන බැරකමක් නෙමෙයි වත්කමක්. ඇයි වත්කම? අධ්‍යාපනයේ තියෙනවා. ඒ අයට තියෙනවා network එක තියෙනවා. ඒ අයට තියෙනවා ඩොලර් එක තියෙනවා. ආයෝජනයේ තියෙනවා. තාක්ෂණය තියෙනවා. ඒ අයට අපි විවෘත කරනවා මේ සම්පත, මේ රට ගොඩනගන්න ලොකු සම්පතක්. අපේ සමග ජන බලවේගයේ අපිට විවෘත ප්‍රතිපත්තියක් තියෙනවා. මේ ශ්‍රී ලාංකිකයෝ අපි මේ රට ගේන්න ඕනේ. ළඟදී මට හම්බුණා වෛද්‍යවරයෙකුයි වෛද්‍යවරයෙකුයි හස්බන්ඩ් වයිෆ් මට දෙන්නම හම්බුණා. මේ යුවල හම්බුණා. ඒ ස්වාමි පුරුෂයා මට කිව්වා වෛද්‍යවරයෙක් අපේ රාජ්‍ය සේවයේ දෙන්නම වැඩ කරන්නේ. මට ඇවිල්ලා කිව්වා මේකයි ඇත්තටම උනේ. මගේ බිරිඳ පිට රට තමයි ජීවත් වුනේ. අම්මා තාත්තා පිට රට ජීවත් වෙච්ච නිසා වෛද්‍යවරයෙක් වුණා. දැන් ලංකාවේ කොළඹ ප්‍රධාන රෝහලක වැඩ කරන්නේ. නමුත් මම ගියා පාසලට ගියා යාව එකතු කරගන්න. අවුරුදු 15-16 මේ ඔක්කොම කොල්ල කෙල්ල වෙනවා ඕ ලෙවල් එකේ සිංහල පේපර් එක කරලා. යාට සිංහල පේපර් සිංහල ඕ ලෙවල් එකක් නැති නිසා යව ස්ථිර කරන්න බෑ කියලා කිව්වා. මට ලැජ්ජ හිතුණා. මගේ මේ 30 ගාණක් වයස තියෙන මගේ බිරිඳ වෛද්‍යවරිය කැපවීමෙන් වැඩ කරන රජයට මේ පොඩි ළමයි එක්ක ගිහිල්ලා ඕ ලෙවල් එක කරගෙන එනවා. අපි මේව ගැන හිතන්න ඕනේ අලුතෙන්. ලංකාවේ විශාල සෙනගක් පිට රටවල් වල වැඩ කරනවා නම් ඒ අයව මේ රටට ගෙන්න ගන්න නම් අපි අලුතෙන් හිතන්න වෙනවා කොහොමද අපි මේ නීති රීති වෙනස් කරන්න කියලා. ඩර්න්ස් රෝහලේ ඉන්නවා ආහාර වේදිනියක් ඩයටිෂන් කෙනෙක් ඉන්නවා. ලාංකිකයෙක්ට විවාහ වෙච්ච ප්‍රසිද්ධ කෙනෙක්. මම නම කියන්න යන්නේ නැහැ. අවුරුදු 27කට හැම අවුරුද්දෙම ගිහිලා රස්තියාදු වෙනවා. යාග්බේගේ ගියාගේ වීසා එක ගහගන්න ස්ථිර පදිංචිය වීසා එක අවුරුද්දෙන් අවුරුද්දට දෙන්නේ. අපි මේ අලුතෙන් හිතන්නට ඕනේ. ද්විත්ව පුරවැසිභාවය අපි දෙනවා අපිට රට ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට මේ රටට දායකත්වය දක්වනවා නම් ඒ අයට අපි ස්ථිර පදිංචිය දෙනවා. ඒ අයව අපි මේක ගන්න ඕනේ. ලෝකේ රටවල් වලින් වැඩි ප්‍රතිශතයක් ඉන්නවනම් ශ්‍රී ලාංකිකයෝ මේක මේ රටට වත්කමක් නම් අපි එකතු වෙමු. එකතු වෙලා පරිසරය හදමු. සමග ජන බලවේගය මේ පරිසරය හදනවා. අපි රජයක් පිහිටුවාම නමුත් අපි රජයෙන් ඉල්ලනවා, අද තියෙන රජයෙන් ඉල්ලනවා. අපි එනකන් ඉන්න ඕනේ නැහැ. අදම ඒක විවෘත කරන්න මේ රට අපි ගොඩ ගන්න ඕනේ. අපි මෙතන කතා කරන්නේ බුද්ධි ගලණය නතර කරන එක ගැන විතරක් නෙමෙයි, කොහොමද ගිය අයව නැවත ආකර්ෂණය කරන එක ගැනත් මම සඳහන් කරනවා. මට ලබා දුන්න කාලය නිසා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමනි. මිලඟට යෝජනාව ස්ථිර කිරීම ගරු රෝහිණී කුමාරී විජේරත්න මන්ත්‍රීතුමිය ඔබතුමීට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා.
11 8ට ගිහිල්ලා මුලසනේ ගරු මන්ත්‍රීතුමනි, ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා ගෙනාපු කාලෝචිත යෝජනාව ස්ථීර කරන අතරතුර මම මගේ කතාව ආරම්භ කරනවා. විශේෂයෙන්ම පහුගිය දිනයක විපක්ෂ නායකතුමා හමු වෙන්නට මේ රටේ සියලු වෘත්තිකයන් නියෝජනය කරමින් වෛද්‍යවරු, ඉංජිනේරුවන්, ගණකාධිකාරිවරුන්, ගුරුවරුන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු රජයේ සේවයේ සිටින සියලුම දෙනා පමණක් නෙවෙයි වරාය සේවකයන් පවා පැමිණියා. ඇවිල්ලා මේ අය කිව්ව කතාව තමයි වරාය සේවකයන්ගේ, දැන් වෛද්‍යවරු අනික් අය පැත්තකින් තියන්න, වරාය සේවකයන්ගේ විසඳුන් නැති ප්‍රශ්න නිසා අද බහාලුම් ක්‍රියාකරුවන් පවා රට ඇරලා යනවා කියන එක ඒ අය කතා කරා. එතකොට මේ වෘත්තිකයන් රට හැර යාම කියන එක ලඝු කොට සැලකිය යුතු නැහැ කියලා මම හිතනවා. දැන් වෛද්‍යවරු ගත්තහම මේ අය මේ පඩිපත මත ටැක්ස් එක ගැන විතරක් නෙවෙයි කතා කරන්නේ. මම වෛද්‍යවරු ගැන විතරක් නෙවෙයි අද කතා කරන්නේ. මේ වෙනකොට අර ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා කිව්වා වගේ මේ අලුත් GMO එක, ඒ කියන්නේ අර පරණ කාබනික GMO එක නෙවෙයි, කාබනික පොහොර GMO එක නෙවෙයි, අලුත් GMO එක කියලා තියෙනවා. ඒ මානව සම්පත් නිසලෙස කළමනාකරණය නොකිරීම නිසා නොබෝ දිනකින්ම සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීමේ බරපතල අවදානමක් තියෙනවාය. ඒ සඳහා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ අටවැදෑරුම් විසඳුම් යෝජනාවලියක් එළි දක්වනවා කියලා ඒකේ යෝජනාවන් 8ක් සඳහන් කරලා අපි වෙත ලබා දීලා තියෙනවා. මම ඒක අද සභාගත කරනවා. මම ඒකේ තියෙන එක කාරණාවක් ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා කිව්වේ වට අමතරව කියලා තියෙනවා, වෛද්‍යවරුන් සඳහා නේවාසික පහසුකම් කනකාටුදායක මට්ටමක පැවතීම කියන එක. මම ඒකට උදාහරණයක් කියන්නම්. මගේ මැතිවරණ කොට්ටාෂේ මාරක රෝහලේ හිටපු වෛද්‍යවරයා කාටවත් නොකිය රටින් ගිහින් තියෙනවා. දැන් අලුත් වෛද්‍යවරියක් ඇවිල්ලා ඉන්නවා ගරු මන්ත්‍රීතුමනි, තරුණ මෙනවියක් ඇවිල්ලා ඉන්නේ. එතුමියට ඉන්න තැනක් නැහැ. එතුමිය ඉන්නේ පිරිමි වාට්ටුවේ කොනේ තියෙන කාමරයක. එතුමිය පාවිච්චි කරන්නේ අර පිරිමි වාට්ටුවේ රෝගීන් භාවිතා කරන වැසිකිළිය. එතකොට මං අහනවා මේ රටේ සෞඛ්‍ය ඇමතිතුමාගෙන්, ලේකම්තුමාගෙන්, ඒ අයගේ දියණියක් නම් මේ ඔය රෝහලට යවනවද මේ පහසුකම් ටික දෙන්නේ නැතුව? දැන් එතනම පාරෙන් එහා පැත්තේ තියෙනවා මාරක මහාවිද්‍යාලය. ඒකේ තියෙනවා වහපු ගුරු නිවාසයක්. මම කතා කරලා කිව්වා මේ සේරම දැන් පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ආණ්ඩුකාරවරයාට පුළුවන්කම තියෙනවා අර කෙනාට නිල නිවාසයක පහසුකම සලසලා දෙන ගමන් දෙන තෙක් අරක සකස් කරලා දෙන්න. මම දන්නවා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා උත්සාහ කරනවා මේ සඳහා. නමුත් එතුමාට තියෙන පහසුකම් මදි, මේවා සම්පූර්ණ කරලා දෙන්න. මෙන්න මේ වගේ ගැටලු ගණනාවක් මේ වෛද්‍යවරුන්ගෙන් ගත්තහම තියෙනවා. දැන් ඊළඟට මම මේ වෙලාවේ මතක් කරනවා අම්පාර රෝහලේ තත්ත්වය. අම්පාර රෝහල කියන්නේ ඉතාමත් පිළිගැනීමක් තිබ්බ රෝහලක්, තියෙන රෝහලක්. ඒක දිස්ත්‍රික් මහ රෝහලක් වෙනවා. නැගෙනහිර පළාතේ තියෙන ත්‍රිකුණාමලයේ හා මනකල්පුවට අමතරව තියෙන එකම දිස්ත්‍රික් රෝහල. දැන් මේකේ පුරප්පාඩු තියෙනවා, නිර්විඳින වෛද්‍යවරු දෙන්නෙක් ඕනේ, ශල්‍ය වෛද්‍යවරු දෙකක් ඕනේ, ළමා වෛද්‍යවරු දෙන්නෙක් ඕනේ, පටක රෝග එක්කෙනෙක් ඕනේ, පිළිකා රෝග එක්කෙනෙක් ඕනේ, අක්ෂි රෝග එකක් ඕනේ, කැඩුම් බිඳුම් වල ශල්‍ය වෛද්‍යවරු එක්කෙනෙක් ඕනේ, ස්නායු රෝග එක්කෙනෙක් ඕනේ, රුධිරගත රෝග වලට එක වෛද්‍යවරයෙක්, විශේෂඥ වෛද්‍යවරයෙක් ඕනේ, ශුද්ධ ජීව වේදේ පිළිබඳ වෛද්‍යවරයෙක් ඕනේ. ඔබතුමා දන්නවද කිසිම විශේෂඥ වෛද්‍යවරයෙක් මේවට ඉල්ලුම්පත් දාලා නැහැ. එතකොට දැන් මේ අම්පාර රෝහල පවත්වාගෙන යන්නේ කොහොමද? කොහොමද? ඇයි මේ ඉල්ලුම් පත්‍ර දාලා නැත්තේ? විශේෂඥ වෛද්‍යවරු 700ත් 750ත් අතර ප්‍රමාණයකගේ හිඟයක් තියෙනවා. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ එක්කෝ විදේශගත වෙච්ච අය ඇවිල්ලා නැහැ. එහෙම නැත්නම් ඇවිත් ආපු අය මොන විදිහකින් හෝ නැවත වතාවක් විදේශගත වෙලා තියෙනවා. මෙන්න මේක තමයි මේ අයගේ තියෙන ගැටලු වලින් එකක්. ඊළඟ කාරණාව තමයි ජනාධිපතිතුමත් පිළිගෙන තිබුණා එදා පහුගිය සතියේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී උගතුන් රට ඇරලා යනවා කියලා. එතකොට ඒ අයට යන්න එපා කියලා ඉල්ලීමකුත් කරලා තිබුණා. මං අහනවා මේ අය නවත්ව ගන්න තියෙන වැඩපිළිවෙල මොකද? ඔයාලා නවතින්න කියලා කිව්වට මේ අය නවත්ව ගන්න තියෙන වැඩපිළිවෙල මොකද්ද? උද්දමනයේට හරියන වැටුපක් වේතනයක් ලැබෙනවද? එහෙම නැත්නම් මේ ආදායම් උත්පාදන මාර්ග හදලා දීලා තියෙනවද මේ රටේ? එහෙමනම් ඒකට වැඩපිළිවෙලක් නැතුව ඉන්න කිව්වට හරියන්නේ නැහැ. එතකොට කවුරු හරි කියන්න පුළුවන් මේ යන්නේ උපාධිධාරීන් නෙවෙයි, පශ්චාත් උපාධිධාරීන් නෙවෙයි, එහෙම නැත්නම් මේ යන්නේ ඩිප්ලෝමාධාරීන්, ඔය වගේ කියන්න පුළුවන්. මෙතන වැදගත් වෙන්නේ උපාධිධාරියාද පශ්චාත් උපාධිධාරියාද එහෙම නැත්නම් ඩිප්ලෝමාධාරියාද යන්නේ කියන එක නෙවෙයි, මේ රට එපා වෙලා මේ මිනිස්සු මේ රටෙන් යනවා. මෙන්න මේකයි තියෙන ප්‍රශ්නය. මෙන්න මේකටයි අපි විසඳුම් හොයන්න ඕනේ. ඒකට එක හේතුවක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් වෙනවා මේ රටේ අධ්‍යාපනයේ කඩාවැටීම. අධ්‍යාපන ඇමතිතුමා මෙතන හිටියානම් හොඳයි. අද ජාතික ගුරු දිනය. මම මේක අවස්ථාවක් කරගන්නවා මේ රටේ අඩු වැටුපක් ඇතුව සියලු බාධාවන් සහිතව අඩුපාඩු සහිතව දරුවන් වෙනුවෙන් කැපවෙන සමස්ත ගුරු ප්‍රජාව වෙනුවෙන් සමගි ජන බලවේගයේ නායකතුමා ඇතුළු සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ උපහාරය සහ ගෞරවය පුද කරන්න මේ රටේ ගුරුවරුන්ට. අද ගුරු හිඟය ගැන කතා කරොත් ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි 33,594ක් ගුරුවරු හිඟයි. විදුහල්පතිවරු 7000ක් අඩුයි. ගුරු උපදේශකවරුන් 2171ක් අඩුයි. එතකොට මේ අලුතින් ගේන ප්‍රතිසංස්කරණ කොහොමද කරන්නේ? ඊළඟට ගුරු අධ්‍යාපනඥ සේවයේ 1233ක් අඩුයි. විද්‍යාපීඨ ටික වහලා දාලා තියෙනවා. විද්‍යාපීඨවල උගන්වන්නට ගුරු අධ්‍යාපනඥ සේවයේ අය නැහැ 1233ක්. අධ්‍යාපන පරිපාලන සේවයේ අය 550ක් අඩුයි. එතකොට මේ අධ්‍යාපනය කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. විද්‍යාපීඨ පද්ධතිය අද කඩාගෙන වැටිලා ගරු මන්ත්‍රීතුමනි
අවුරුදු 4කින්
විද්‍යාපීඨ සඳහා බඳවාගෙන නැහැ. මේකේ තියෙන භයානකකම ගැන ඔබතුමන්ලා හිතන්න. අවුරුදු 4කින් බඳවාගෙන නැත්නම් තව අවුරුදු 4ක් ඉස්සරහට යනකම් මේ අවුරුද්දේ බඳවාගත්තේ නැත්නම් මේ රටේ අධ්‍යාපන පද්ධතියට ගුරුවරු එන්නේ නැහැ. ගුරුවරු කොහෙන්ද ගේන්නේ? පිටරටින් ගේන්න වෙනවද? ගුරුවරු තව අවුරුදු 4ක් යනකම් එන්නේ නැහැ. අද විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට ගේනවා කියලා තියෙනවා. මම ඒ ගැන හරි සතුටුයි. මොකද උපාධිධාරියෙක් එළියට එන්නේ. ඒතර අවුරුදු 4කින් තමයි උපාධිධාරියෙක් එළියට එන්නේ. තව අවුරුදු 4ක් යනකම් මේ රටේ පද්ධතියට ගුරුවරු එකතු කරගන්න වැඩපිළිවෙල මොකද්ද කියලා මම අධ්‍යාපන ඇමතිතුමාගෙන් අහනවා. අද හැමෝම බඳවා ගන්න යනකොට නඩු දාලා තියෙනවා. දැන් මේ නඩු තීන්දුව වෙනකම් මේ රටේ දරුවන්ට මේ පාඩුව විඳගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ දරුවන්ගේ නැති වෙන කාලය මොන නඩුව දාලා දාපහු ගෙනත් දෙන්නේ? මෙන්න මේ විදිහට මේ රටේ අධ්‍යාපනය කඩාවැටලා තියෙනවා. අධ්‍යාපන පරිපාලන සේවය, අධ්‍යාපන ගුරු අධ්‍යාපනඥ සේවය, විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය, ගුරු සේවය, ගුරු අධ්‍යාපන අනධ්‍යයන සේවය, මේ කිසිම කෙනෙක් සතුටින් නැහැ. මේ සියලු දෙනාටම වැටුප් විෂමතාවයක් තියෙනවා. ඒ අයගේ උසස් වීම සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. ස්ථාන මාරු වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මං අහනවා හරියට වැටුපක් තියෙනවද? අර දෙනවයි කිව්ව වැටුප් විෂමතාවයේ තව 3-2ක් දෙන්න තියෙනවා. මං අහනවා මෙදවර අයවැයෙන් මේ 3-2 දෙනවද නැද්ද කියන එක ගරු අධ්‍යාපන ඇමතිතුමා මේ සභාවට ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම තමයි ගරු මන්ත්‍රීතුමනි මේ ගුරුවරු ගැන, විදුහල්පතිවරු ගැන, එහෙම නැත්නම් මේ සේවාවන් 6 ගැන නිසි ඇගයීමක් තියෙනවද කියලා. ඇගයීමක් නැතුව මට විනාඩියක් දෙන්න. ඇගයීමක් නැතුව අපි දන්නවා අධීක්ෂණය කරනවා ගුරුවරු. මේ අධීක්ෂණය කරනවා කියන එක නිකන් කරවිල කනවා වගේ වැඩක්. හැබැයි අධීක්ෂණය තුලින් ඇතිවන ඇගයීම කරවිල රසට උයලා කනවා වගේ වැඩක්. ඒ නිසා මේ ගුරුවරු අධීක්ෂණය කරනවා වගේම ගුරුවරු ඇගයීමටත්
වැඩපිළිවෙලක් සකස් වෙන්න ඕනේ. ඒ මත ඒ අයගේ ෆයිල් එකට පෞද්ගලික ලිපි ගනුවට යන්න ඕනේ ලිපියක්. මම අධ්‍යාපන අමාත්‍යංශයෙන් අහනවා මේ වෙනකොට එවැනි වැඩපිළිවෙලක් තියෙනවද? හොඳට වැඩ කරන ගුරුවරයා අගය ගන්නට වැඩපිළිවෙලක් තියෙනවද? එහෙම කරලා ඒ අයගේ පෞද්ගලික ලිපි ගනුවට වැඩ ලිපියක් යනවද? අද ලෝකීය රටවල් වල එහෙම දේවල් තියෙනවා. මෙන්න මේ වගේ ඉන්න මේ රටට ගෙනල්ලා මේ අධ්‍යාපන පද්ධතියේ ඉන්න මිනිස්සු ටික සතුටින් තියන්න. එහෙම තිබ්බොත් තමයි ගුණාත්මක අධ්‍යාපනයක් දෙන්න පුළුවන් වෙන්නේ. ඒකේ ඉන්න අය සතුටින් තිබ්බොත් ඊළඟට අපිට කියන්න වෙනවා හැම නවුනොත් මෙන්න ගුරුවරු ටිකත් රට යනවා කියලා.
අවසන් කරන්න.
ඒ නිසා මම කියනවා ඇමතිතුමාගෙන් මම මේ වෙලාවේ සභාගත කරනවා විශේෂයෙන්ම මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය හේම තුෂාරී ජයරත්න මැතිණිය සකස් කරලා තියෙනවා අධ්‍යාපනයේ මේ ශාස්ත්‍රයේ ඉන්න අයව ඇගයීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කරලා ඒ සඳහා ව්‍යාපෘතියක් සකස් කරපු එකක් තියෙනවා. මම සභාගත කරනවා වගේම අධ්‍යාපන ඇමතිතුමා මෙතන හිටියා නම් හොඳයි. මම එතුමාට ඒක බාර දෙනවා. ඒ වගේම මම මේ වෙලාවේ මට විනාඩියක් දෙන්න මම හිතනවා ගයන් තැමතුමට විනාඩියක් ලබා දෙන්න මේ අයගේ රැකියා තෘප්තිය ලබා දෙන්න නම් මේ අයට ඇගයීමක් ඉතාමත් අවශ්‍ය බව මම ප්‍රකාශ කරනවා. ඒ වගේම මම යෝජනා කරනවා මේ රටේ බුද්ධිමතුන් බිහිවන්නට තියෙන අනික් කාරණාව තමයි බාධාව තමයි ගරු එරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමනි මව්වරු මේ රට හැර යන එක ගෘහ සේවයට. අපිට මේ සභාව පිළිගන්නවද මව්වරුන් රට හැර යෑම ගරු මන්ත්‍රීතුමනි බාධාවක් බව බුද්ධිමතුන් බිහිවෙන්නට? මව්වරු හැර ගියපු දරුවන්ගේ මානසිකත්වය මොකද්ද කියන එක මං හිතන්නේ මේ සභාව ඒ සඳහා විසඳුමක් ගේන්න ඕනේ. මං ආයෙත් අහනවා මේ රටේ මේ ආණ්ඩුවෙන් මේ බුද්ධිමතුන් බිහිවීමට තියෙන බාධාවන්ට ඒ වගේම මේ බුද්ධිමතුන් රට හැර යෑමට මේ ආණ්ඩුවේ තියෙන විසඳුම් මොනවද කියලා කියන්නේ.
අවසන් කරන්න.
විසඳුම් මොනවද කියන්නේ? මොකද අම්මලා දරුවෝ රට දා මේ ලංකාවේ දාලා රට යන්නේ ආසාවට නෙවෙයි. දරුවොන්ට කන්න දෙන්න විදිහක් නැතිකමටයි, දරුවොන්ට නිසි අධ්‍යාපනයක් දෙන්න බැරිකමටයි. ඒ නිසා ඒ සඳහා විසඳුම් ගේන්නේ නැතුව මේ වැටුප් ගන්න පඩිපතින් වැටුප් ගන්න රජී සේවකයාගේත් පෞද්ගලික සේවයේ සේවකයාගේත් වැටුප මත බද්ධ ගහලා ඒ අයගේ බෙල්ලට තොණ්ඩුව දාන එක විසඳුමක් විදිහට මම දකින්නේ නැහැ. ඒ වගේම ආයිමත් EPF එකයි EDF එකයි අල්ලගෙන ආපහු තට්ටු කරන්න හදන්නේ කාටද? මේ රටේ පඩිපතකින් වැටුප් ගන්න සේවකයාට, වැටුප් ලබන රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවකයාට. එනිසා මේවට නිසි විසඳුම්, මේවට නිසි සිස්ටම්ස් හදන්නේ නැතුව බදු උපයා ගන්නට මේ විදිහේ දේවල් කිරීම තුළ මේ රටේ ජනතාව රට හැරලා යන්නේ කරනකොට වෙන දෙයක් නැහැ. නමුත් මම ආරාධනා කරනවා අපි සියලු දෙනාම එකතු වෙලා මේ රට ගොඩනැගිය යුතුයි. එනිසා ඉරාන් වික්‍රමරත්න මැතිතුමා කිව්වා වගේ විදේශගත වෙලා ඉන්න අයටත් මේ රටට එන්න පුළුවන් විදිහට, ඒ රටේ ඇවිල්ලා ඉන්න ආස හිතන විදිහට මේ රටේ සිස්ටම්ස් හදන්නයි කියලා යෝජනා කරනවා. එහෙම නැතුව කොච්චර කාලයක් බලේ හිටියත් මං හිතන්නේ නැහැ මේ රටේ ජනතාවට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා. ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමියනි.